තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් අපි සීක පුද්ගලයෙකුයි පුතග්ජන පුද්ගලයෙකුයි අරගෙන කරගත්තොත් පුතග්ජන පුද්ගලයාට ජාතිය කියන්නේ ඉපදීම කියන්නේ මවකගෙන් දරුවෙක් හම්බවීම. එතකොට සීක පුද්ගලයාට නම් ස්කන්ධානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අන්නේ ක්‍රමේද. එතකොට මරණය කියන්නේ සීක පුද්ග මේ පුතග්ජනයාට මේ ශරීරයේ බිඳී යාම. එතකොට සීක පුද්ගලයාට මේ ආයතන මේ සලායතන නිරෝධය නැත්තම් මේ පංච උපාදානස්කන්ධය නිරෝධය වශයෙන් සැලකිවොත් ඒකද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔතන මහත්මේ පරයය දෙකක් මේ ඉතින් ඔතනදී වෙන්නේ ලෝක එක ওই ධර්මයත් එක්ක කතා කරන එක ධර්ම පරයය නැත්නම් මේ ලෝක පරයය කියලා තමයි සිහිපත් කරන්න වෙන්නේ. ඉතින් අපි මෙහෙම කතා කරොත් ඔතනට තියෙනවා සූත්‍රයක් මේ සංයුත නිකායේ එක පොත් වහන්සේ තුල සූත්‍රයක් අරහන්ත කියලා සූත්‍රයක් තියෙනවා. අරහන්ත සූත්‍රය. දැන් මේ අරහන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා මතකින්න. ඒකදී මේ මෙන්න මෙහෙම පැහැදිලි කරන අරහන්ත සූත්‍රයේ ඒකමන්තං තිතාකෝ සා දේවතා භගවතෝ සන්තිකේ ඉමංගතං අබාසි. දවසක් එක්තරා දෙවියෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ගාථාවක් ප්‍රකාශ කරනවා. යෝ හෝති භික්ඛු අරහං කතාවේ කීනාසෝ අන්තිම දේහදාරී අහං වදාමීති සෝවදෙය්‍ය මමං වදානීතිපි සෝවදෙය්‍යාති කියනගෙන. දැන් හරි කතාවක්නේ. දැන් මේ දැන් ඔන්න මේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ යෝ හෝති භික්ඛෝ, ඒ භික්ෂුන් වහන්සේ අරහං රහතන් වහන්සේ නමක් කතාවි, කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා තමයි කියන්නේ. හැබැයි කීනාසව කියන කියන්නේ ආශ්‍රවය සය කරන අන්තිම දේහධාරී. මේ මොන දේහයද? අන්තිමම දේහධාරී. හැබැයි මේ දෙවියට ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් මේ රහතන් වහන්සේ නා කියන අහං වදාමි තීපි සෝ වදෙය. අහං වදාමි, අහං කියන්නේ මම වදාමි, මම කියමි කියලා කියනවා. මමං වදන් තීපි සෝ වදෙයාති, මට කියනවා කියලා කියනවා. හරි කතාවක් නේද? දැන් මේ රහතන් දැන් දෙවියට තිබිච්ච ප්‍රශ්නේ තමයි මොකද්ද? අන්තිම දේහයක් දරන ආශ්‍රව ශීන වෙච්ච රහතන් වහන්සේ මම කියනවා, මට කියනවා කියලා කියනවා කියලා කියනවා. මොකද්ද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යෝ හෝති භික්ඛු අරහං කතාවේ කීනාසෝ අන්තිම දේහධාරී අහං වදාමීති සෝ වදෙය මමං වදන්තිපි සෝ වදෙය ලෝක සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරේයාති. අන්න භාග්‍යතුන් වහන්සේ අර දෙවියර කියලා දෙනවා, ඔව් මේ දෙවිය, මේ රහතන් වහන්සේ මේ මම කියමි. දැන් ඒතුළු රහතන් වහන්සේට මාර වැඩේ. එතකොට එහෙනම් ඒකෙන් කියවෙනෝනේ මම කියන අදහස රහතන් වහන්සේ දුරු වෙලා නැහනේ. සක්කාය දිට්ඨියෙන් යුක්තයිනේ, සක්කායෙන් යුක්තයිනේ, ඉතර වෙලා නැහනේ. රහතන් වහන්සේ එහෙම කියන්න බෑනේ. හැබැයි රහත් ලෝක සමඤ්ඤං කුසලෝ විදිත්තා. ලෝක සමඤ්ඤං කියලා කියන මොකද? ලෝක ව්‍යවහාරය බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේට තියෙන ඒ කුසලතයි. හෝහාර මතේන සෝ හරියන්ති, ව්‍යවහාර මාත්‍රයෙන් තමයි මේ මොකද්ද ඒ මොකද්ද මේ රහතන් වහන්සේලා ව්‍යවහාර කරන්නේ. ඒ නිසා ඒක ක්‍රමවේද දෙකක්. ලෝකේ ඉන්න අපට පුතඥයෙක් ඉන්නවා, සේකායක් ඉන්නවා, රහතන් වහන්සේලා ඉන්නවා. ලෝකේ ඒක අර ධර්ම ඉගෙන ගනිද්දී ඒක ව්‍යවහාර දෙකක්. ඉතින් අර ඒ නිසා මම කියනවා, මට කියනවා කියලා. මම කියනවා, මට කියනවා. මේ කවුද? රහතන් වහන්සේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පෑවා. ඉතින් ඒක දැන් එතෙන්ද කියන්නේ නැහනේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ මෙහෙම පරිනිර්වාණය වුණා, මෙහෙම වුණා, එහෙම වුණා, එහෙම කියලා කියන්නේ පිරුණුවන් පෑවා කියලා. මේ පැහැදිලි කරන්නේ නේද? එනිසා අපි මාත්මයා මේ ලෝක ව්‍යවහාරය කියන එක වෙනම කාරණයක් ධර්මී ඉගෙන ගනිද්දී ඊළඟට ධර්මතාවය විස්තර කිරීම කියන්නේ තවත් රටාවක් ධර්මය විස්තර කරන.
එහෙම ස්වාමීන් වහන්සේ, එතකොට ධර්මයේ තියෙන විදිහට අර ආයතනං පටිලාභෝ ස්කන්ධානම් පාතු භාවෝ කියන එක ඒ ධර්මයේ පැත්තෙන් ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ?
එතෙන්දී මහත්මයා දැන් අපි හිතන්නේ මේ එදා දැන් කන්දානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභෝ කියලා කිව්වට පස්සේ එතෙන්දී කන්දානම් පාතුභාවෝ එතන ගැන කතා කරන්නේ ස්කන්ධයන් ගැන නෙවෙයි කතා කරන්නේ, කන්දානම් පාතුභාවෝ ස්කන්ධයන්ගේ පහළ වීමයි එතන කියන්නේ. ස්කන්ධයන්ගේ කන්දානම් ඔකේ කන්දෝ කන්දා කන්දන් කන්දේ කන්දේන කන්දේ ඔය විදිහට වර නැගෙන්නේ පාලි භාෂාවේ. කන්දානම් කියන්නේ ස්කන්ධයන්ගේ
එතන
එහෙම එකක් නෑ මහත්මයා, එතන විස්තර කරන්නේ කන්ද කියලා නේ පැහැදිලි කරන්නේ. කන්දානම් කියන්නේ ස්කන්ධයන් ගේ කියන තැනයි. ස්කන්ධයන් ගැන කියනව නෙවෙයි ස්කන්ධයන්ගේ පහළ වීම. දැන් ඔය ජාතිය විස්තර කරන තැනනේ ඔය ජාති සංජාති ඔක්කාන්ති අභිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති කියලා නේ විස්තර කරන්නේ. ආන එතෙන්දී අයන් එතෙන්දී විස්තර කරන්නේ මේ ස්කන්ධ ගැන නෙවෙයි ජාතිය ගැන ඒ විස්තර කරන්නේ. කතමංචාවසෝ ජාති කියලා එයා තේසන් තේසන් සත්තානම් ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියලා විස්තර කරන්නේ මේ ස්කන්ධ ගැන 11 ආකාරයක් ගැනවත් ස්කන්ධ ගැනවත් නෙමෙයි. එතෙන්දී විස්තර කරන්නේ සංයුත්තනිකායේ දෙකේ නිද්දාන අභිසමය සංයුත්ති තියෙනවා පටිච්ච සමුපාද විය වේදාවෙන් කරලා විස්තර කරපු විභංග කියලා සූත්‍රයක්. අන්නේ විභංග කියන සූත්‍රයේ තමයි මේ පැහැදිලි කරන්නේ. ඔතන තා සූත්‍ර ගණනාවක් තියෙනවා ඊගෙන. මොකද එතන විස්තර කරන්නේ මේ ස්කන්ධයන් හෝ 11 ආකාරයක් ගැන හෝ නෙමෙයි. ජාති කියන එකයි විස්තර කරන්නේ. ජාති ස්කන්ධයන්ගේ පහළ වීමයි ඇත්තටම එතෙන්දී මේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කන්දානම් පාතුභාවෝ. හොඳයි.
එතකොට මේ ඒක පුත්තජන පරයයෙන්ද ඒක විස්තර වෙන්නේ ස්වාමීන්
වහන්සේ? නෑ, බුදුරජාණන් වහන්සේ ඒ හැම තැනක්ම අපිට පැහැදිලි කරන්නේ මේ ඇත්තරම් බුදුරජාණන් වහන්සේ පුත්තජන පරයයෙන් කියලා එහෙම දේශනා. ඇත්තරම් සංකත කෝණයෙන්නේ බුදුරජාණන් වහන්සේට පුත්තජන කෝණයක් බුදුරජාණන් වහන්සේට පුතජ්ජන කෝණය කියලා හෝ සංකත කෝණය කියලා හෝ බුද්ධජනන් වහන්සේට කෝණයක් හෝ තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට එහෙම කෝණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ එතර වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේට ධර්මයේ දේශනා කළේ එකම එක කෝණයයි. සංකතය ගැන මිනිසුන්ට මේ අපිට කියලා දුන්නට අපිට තේමන තේරෙන්නේ නැනේ මේ ලාල මහත්මයා. අන්න ඒ නිසා අපිට දේශනා කරේ බුද්ධ වචනේ. ඊතර වීමක් ගැන පැහැදිලි කරපු හැම තැනම දේශනා කරලා තියෙන මහත්මයා සංකත කෝණයත් එක්කමයි. අදහස පැහැදිලි වුණා දන්නේ නේද?
පොඩ්ඩක් පැහැදිලි වුණා මදි ස්වාමීන් වහන්සේ. දැන් මගේ වැරදි මතයක්. මම හිතාගෙන හිටියේ සීක පුද්ගලයන්ට පහළ වෙන්නේ මේ අර දැන් අපි කියමුකෝ අර ආයතන ආවහම ලෝකය එහෙම දැන් ලෝකය කියන්නේ දැන් අපි කියමුකෝ ඇහැ කන නාසය දිවකය සම්බන්ධ කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ විස්තර කරපු සූත්‍ර. ඇහැ කියන්නේ ලෝකය, ඒ කියන්නේ ආයතනයක්නේ. අන්න එහෙම. එතකොට ඒක නෙවෙයි ආයතනම් පටිලාභෝ කියන්නේ වහන්සේ විස්තර කරපු හැටියට. ඒක එතනට ඒ පරයය එතනට අදාළ නැති බවයි පේන්නේ ස්වාමීන් වහන්සේ.
පෙරවන් ඔව් මහත්මේ, ආයතනම් පටිලාභෝ කියන විස්තර කරලා තියෙන ජාතිය විස්තර කරන තැන නේ මහත්මයා.
එහෙමයි.
ඔව්, ඒක පරයය දෙකක් වෙන්න ඕන මං හිතන්නේ. ලෝක සූත්‍රය ගත්තට පස්සේ එතෙන්දී ඔව් එතෙන්දී ඔය ආයතනම් පටිලාභෝ කියලා එහෙම නෑ නේද? ඔව්, එතෙන්දී විස්තර කරන්නේ එතන පැහැදිලිවම මේ සූත්‍රයේ ගත්තට පස්සේ මේ පැහැදිලි කරන්නේ මේ ජාතිය පිළිබඳවමයි පැහැදිලි කරන්නේ එතනදී.
දැන් ලෝක සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම තමයි ලෝකය කියලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒක විස්තර වෙන්නේ.
මොන සූත්‍රයේද? ලෝක සූත්‍රයේද?
සංයුත්තනිකාය දෙකේ 114 115 පිටුවල මම හිතන්නේ ඒක තියෙනවා. ලෝක සමුදය අර චක්කේක තියෙන ලෝක සමුදය කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා එහෙම කියලා.
එතන ඔව් ඒකේ එතන පැහැදිලි කරලා තියෙන මහත්මයා මේ ලෝකස්සභිකේ සමුදයංච අත්තංගමංච දේ ඔව් එතනදී පැහැදිලි කරලා තියෙන මහත්මයා මේ එතනදී දීලා නෑනේ මහත්මයා. දැන් මේ මගේ ඇහැ, මගේ රූපය, මගේ විඥාණය, මගේ ස්පර්ශය, මගේ තණ්හාව, මගේ උපාදානය, මගේ භවය, මගේ ජාති, මගේ ජරා මරණ කියන දේ දීලා නෑනේ මහත්මයා නේද? එතන එතන තියෙනේම කතමෝච භික්කවේ ලෝකස්ස සමුදය. මෙතන ලෝකේ ලෝක සමුදය ගැනයි කතා කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජිත චක්කු විඥානං කියලා තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා ඒ ප්‍රත්‍ය ස්වභාවයෙන් ගෝචරත්වයක් එක්ක ඊතර වීමනේ ලෝක සමුදය නිරෝධයයි නුවණේ භාවිතයක් එක්කම ඊතර එතනදී මේ ආයතනත් එක කතා කරලා තියෙනවා. සංයුතනිකයි දෙකේ ලෝක සූත්‍රයේ තියෙන මන්ට. ඔව්
ඒක ස්වාමීන් වහන්සේ දැන් මේ සෝතයට, ගාණයට, ජීවයට, කායයට, මනටත් ඒ විදිහටම තමයි එහි සඳහන් වෙලා තියෙන්නේ.
දීලා තියෙනවා මහත්මයා එතෙන්දී අර එතෙන්දී ඇත්තරමම ලාල් මහත්මයා කියන්නේ ඔය මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය, මගේ මන නෙවෙයිනේ එතෙන්දී විස්තර කරලා තියෙන්නේ. නේද? අනික එතෙන්දී එතන යොදාගෙන තියෙන්නේ මේ චක්කුංච පටිච්ච රූපේච උපජිත චක්කු විඥාන තින්නං සංගති පස්සෝ. එතෙන්දී එතන ඇහැ රූපයේ ඇසේ විඥානය ගැන කතා කරලා තියෙන්නේ. ඇහැ ගැන කතාවක් හෝ රූප ගැන හෝ ඇස දැන ගැනීම නැත්නම් චක්ක විඥානය ගැන නෙවෙයි, තින්නන් සංගතියේ නැත්නම් තින්නන් කියන්නේ ඒ තුනේ සංගතිය එක්ව යාම කියන ස්පර්ශයයි ඉස්මතු කරලා කතා කරලා තියෙන්නේ පහස ගැනයි. යෙදීම් ක්‍රියාකාරීත්වයක් පිළිබඳව තමයි, නැත්නම් යෙදීමක සිදුවී යෙදීම් සිදුවීම තමයි එතන සිදුවීම කතා කරන තියෙනවා මිසක කෙනෙක්ගේ මෙදිහත් වීමෙන් කිරීම ගැන සඳහන් කරන්නේ නෑ මේ සූත්‍රය තුළදී.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ උපදීම කියන්නේ ජාතිය කියන එක කියලා ගත්තොත් වැරදිද ස්වාමීන් වහන්සේ?
ජාතිය කියන්නේ මහත්මයා මගේ ජාතිය කියලා ගත්තොත් වැරදි. ලාල් මහත්මයා මේ මම පුංචි අදහසක් ඉදිරිපත් කරන්නම්. අපිට මේ ඔබතුමා ගොඩාක් මේ දහමට මේ ගැන හොයන්න යමුද, ඇත්තට මේ දහමක් හොයන්න යමු වීම කොච්චර වටිනාකමක්ද කියන එක ඔබතුමන්ලට මේ අහන ශ්‍රාවක හැමෝටම අපි කාටත් කුළු ගැන්වෙලා තියෙන නිසා, ඇත්තට බුදුරජාණන් වහන්සේ මේ දහමක් අපිට කියලා දුන්නේ යෝනිසෝ මනසිකාර උත්පාදනය වීමට මිසක ඉන්න මට මගේ ජාතිය මේකද කියන එක පැහැදිලි කරලා දෙන්න නෙමේ ඇත්තටම. අන්න ඒක පොඩ්ඩක් මම අර හැම සත්‍යයකදීම වගේ සිහිපත් කරන්න උත්සාහ ගත්තා. බුදුරජාණන් වහන්සේ දහමක් දුන්නෙම හිතන්න වෙන වෙන. දැන් මෙතනදී අපි නොදැනුවත්වම වගේ අර ගැළපීමකට යෑමක් පේනවා කියලා හිතෙනවා. ඉතින් අර ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ දහමක් දුන්නේ ඒ කියන්නේ ගැළපෙනවා කියලා කියන්නේම වෙන කාටවත්ම නෙමෙයි නිමහත්මයා ගැළපෙනවා කියලා කියන්නේම මට. දැන් උදාහරණයක් වශයෙන් අර ගේසකී අපිට මේ මොකද පැහැදිලි කරලා දුන්නා සූත්‍ර දේශනාව සංකස්සන සූත්‍රය කියලා. අපිට ප්‍රමාණ වෙනවනම් දැන් ඔය අපි කතා කරන විදිහට ප්‍රමාණ වෙනවනේ. ඉතින් ප්‍රමාණ වෙනවා කියලා කියන්නේම මට ප්‍රමාණ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනා කරා. මේ ආර්ය සත්‍ය දැන් අපි ලොකු ඇත් පාදයකට අනිත් වනේ ඉන්න හැම සතෙක්ගෙම පාද ඇතුළත් කරන්න පුළුවන්නේ. ඒ වගේ ආර්ය සත්‍ය ධර්ම හතර ගන්නතර පස්සේ ඒ හතරටම අනිත් ධර්මතා ඇසකනනාසය වේවා, ධාතු වේවා, ආයතන වේ, මොන දේ වුණත් ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ආර්ය සත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රමාණ කරන්න බෑ කියලා. අනබන ජාති වේවා, ජරා මරණ වේවා, මේ ජරාව වේවා, මරණය වේවා, ඔය මොන දේ ගත්තත් ප්‍රමාණ වෙනවා කියලා කියවෙන තැනම අන්න ප්‍රමාණ වෙනවා නම් ප්‍රාමාණිකත්වයක් ගැන කියවෙන්නෙම මට සාපේක්ෂව මයිනම් මට සාපේක්ෂවම නම් ප්‍රමාණ වෙන්නේ ඊතර වීම කුළු ගැන්වෙන්නේ නැහැ. මට තේරිච්ච කාරණයක් බවට පත් වෙනවා. ඉසාර අපි පොඩ්ඩක් උත්සුක වුණොතින් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒක වෙන මොහොකටවත් නෙවෙයි. ඒක විමසද්දී කොයිබවත් බොරුවකුත් නෙවෙයි. හැබැයි සත්‍යයක්, පරම සත්‍යය. හැබැයි ඒ පරම සත්‍ය, ඒ උත්තම ධර්ම මේ පැත්තට ප්‍රමාණ වෙලා ගැළපීමක් සැසඳීමක් එන්නම බෑ. දැන් ගැඹුර කියන්නේ එකක්, අපිට මේ තොරතුරු නොදන්නාකම කියන්නේ තවත් එකක්. ඒ නිසා අපි ගොඩක් දුරට අදහසක් හැටියට මේ ගත යුතු කාරණේ තමයි පින්වත් ඔබට කරුණාවෙන් මෙතෙන් සිහිපත් කරන්නේ. මේ බුද්ධ වචනේ ඇහෙද්දි කුළු ගැන්නෙන්න ඕන, මොකද්ද මේ ජරාව කියන්නේ? මේක මට තේරෙන එකක්ද, එහෙම නැත්නම් මට නොතේරෙන එකක්ද? මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජරාව කියන්නේ? ආන්න එතනටයි අපි යොමු වෙන්න ඕන තැන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ, මම ඒ විදිහට මම හිතනවා කෝණය වෙනස් කරන්න ඕනේ කියලා ඔබ වහන්සේට අප්‍රමාණ පිං.
හඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. මේ මගේ ප්‍රශ්නේ පොඩි, නමුත් මට වැටහෙන්නේ නැති දෙයක් කියන්නේ. මම හිතන්නේ ධර්ම සාකච්ඡාව 223 හරි 24 හරි මේ ලොකුහම්තුරෝ මේ දේශනා කරනවා, අර මේ ඇස කෙරෙහි, ඇස අනුව, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය කෙරෙහි, අර ඒ කෙරෙහි කියන වචනය මට මේ තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්ස. ඒක මට පැහැදිලි කරලා දෙනවා නම් උදාහරණයක් එක්ක බොහොම පිං. තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි. මේ මම කන්නාඩි දෙකක් පාවිච්චි කරනවද? හරි. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මට දුර පේන්නේ නැති නිසා දැන් මොකද්ද දැන් අපි හිතමු, මට දුර පේන්නේ නැති නිසා මම උපැස්සියන පාවිච්චි කරනවා. එතකොට දැන් මේ කණ්ණාඩි දෙක මම පැත්තකින් තියලා තිබුණොත් කොප්පුවට දාලා ඒකට කියන්න පුළුවන්ද කණ්ණාඩි දෙක කියලා හිතලා කියන්නම්ම?
ඒක කොපුවේ දාලා තියනවනම් අත ඒක වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, සෝරි.
හොඳයි. ඔව්, අපි හිතමු ඔබතුමිය කතා කරන්නේ මේ ෆෝන් එකෙන්ද
නැත්නම් නෑ කම්පියුටර් එකෙන්ද ස්වාමීන් වහන්සේ?
හා, හොඳයි. කම්පියුටර් එක කියලා කියන්නේ කම්පියුටර් එක පාවිච්චි කරන වෙලාවටද නැත්නම් ඔෆ් කරලා තියෙන වෙලාවටද කම්පියුටර් එක කියලා කියන්නේ?
ඒ දෙවිතරටම කියනවා. ඉතින් කම්පියුටර් එක වැඩ කරන වෙලාවට තමයි කම්පියුටර් එක වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? එහෙමද?
නහරි. කම්පියුටර් එක කියලා කියන පුළුවන් ඇත්තටම මේ පැත්තක තියෙන කොටත් කම්පියුටර් එකේ කියලා කියන්න පුළුවන්. අපි ඇත්තටම කියනවා දැන් කම්පියුටර් එකේ කියනකොට මේ මොනාද මේ දෘඩාංග ටිකක් තියෙන පුළුවන්
නේ?
දෘඩාංග ටිකක් නේ තියෙන්නේ. එතකොට ඒ දෘඩාංග ටිකට අපි කම්පියුටර් එකක් කියන්නේ යකඩ හරි වයර් හරි මොනවා හරි නේ, ප්ලාස්ටික් හරි නේ තියෙන්නේ. බයි කම්පියුටර් එකේ කියලා කියන්නේ කම්පියුටර් එක දැන් මේ කතා කරනකොට මේ භාවිත කරන වෙලාවට නේ, පාවිච්චි කරන වෙලාවට නේ. අන්න අන්න අර දෘඩ කියන්නේ දෘඩාංග ටික වෙනම පැත්තක තියලා තියෙනකොට වගේ තමයි මේ මේ අපි කියන මට්ටම. හැබැයි ඇස කෙරෙහි ඇස අනුව බලනවා කියලා කිය අනුව නැත්නම් ධර්මයන්හි ධර්මයන් අනුව දකින්නවා කියලා කියන්නේ අන්න භාවිත කරන වෙන දැන් කම්පියුටරය කියලා කියනකොට ඔබතුමියට ඕකේ තියෙන මේ මොකද්ද දෘඩාංග හරි මෘදුකාංග හරිද මේ මතුවලා පේන්නේ එහෙම නැත්නම් මේ කම්පියුටර් එකේ මේ කතා කරන එකද
කතා කරන එකනේ ස්වාමීන් වහන්සේ
කතා කරන එකනේ අන්න එහෙනම් මොකද කම්පියුටරේ කෙරෙහි කම්පියුටරේ අනුව දකින්නවා වගේ තමයි මේ අනුව කතා කරනවා වගේ තමයි කය කෙරෙහි කය අනුව දකින්නවා එතකොට අන්න එතකොට එතකොට දැකීමනේ මුල් වෙන්නේ නේද හැබැයි අර කෙරෙහි එය අනුවයි ඒකෙන් පරිබාහිරව නෙවෙයි හැබැයි ඒකේ කියලා කියනවා නෙමෙයි
එහෙමයි 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 හා බලන්න ස්වාමීන් වහන්සේ මේ එතකොට ඒකෙන් තමයි අනිත්‍ය දැක්පැත්තට යන්නේ ඒ කෙරෙහි බැලීමේදීද
එතකොට දැන් කම්පියුටරේ කියන කතාවෙන් එතර වෙනවනේ
ඒ කියන්නේ මේ කතාවට අන්‍යම කරලා ඉන්නකොට කම්පියුටර් එක එතන නෑනේ කියන්නේ
එතන නෑ කියනවා නෙමෙයි
නෑ නෙමෙයි ඒක ගැන
කියනවත් නෙමෙයි
එහෙමයි එහෙමයි එහෙමයි
එතකොට දකින්නවා කියන තැනදී කම්පියුටර් එකට ලං වෙන්න පුළුවන්ද
එතකොට බෑනේ අන්න හරි එහෙමයි එහෙමයි
කම්පියුටර් එකට ලං වෙන්නත් බෑ කම්පියුටරේ තියෙනවා කියන්නත් බෑ කම්පියුටර් එක නෑ කියන්නත් බෑ නේ
එහෙමයි
ඒ ගැන කතා කරන්න බැරි වෙනවනේ
එහෙමයි හරි
ඒ වගේ
තිරුවන් සරණයි සාන්නස බොහොම පිං
හොඳයි තිරුවන් සරණයි
වසන්ත මහත්ත
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ මේ අහලා තිනවා ස්වාමීන් වහන්සේ වචනයක් මේ ඉත්ත භාවය කියලා ඒ කියන්නේ ඉත්ත භාවයේ සාඤ්ඤතා භාවය කියලා මන් තේරුම් ගරා හින්දි සාමනාංශයේ යම් මත්මකට ඉත්ත භාවය කියන්නේ යමක් ගැනීම කියන අතන නැත්නම් මෙතන කියන මේ ද්විතාවය. ඒතර අඤ්ඤතා භාවය ඔව් සාමනාංශයේ ඒතර කටකුරුන්දි සාමනාංශයේගේ අර පොතක තියෙනවනේ සාමනාංශය දියසුලියත් එක්ක සම්බන්ධ කරලා සාමනාංශය අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාමනාංශයේ මේ ද්විතාවය ඇති වෙන්නේ අර පංච උපාදානස්කන්ධයත් සමග සාමනාංශයේ ඒ විස්තරය පොඩ්ඩක් සාමනාංශිත
මතකනම් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාන්නස. හොඳයි. ඔව්. ඔතන පෙන්නන්නේ ද්වේතානුපස්සනාවක් එක්කනේ ද්වේත කියන්නේ මම කියන්නේ ද්වේතාව කියන්නේ දෙකක් එක කතා කරනවනේ. ඉත්ත භාව කියන්නේ මෙසේ භව, අඤ්ඤතා භව කියන්නේ අන්සේ භව. දැන් මෙසේ භව කියන කුඤ්ඤය තියෙනවා නම් අන්සේ භව ගැන කතා කරන්න පුළුවන්. අන්සේ භව කියන කුඤ්ඤය තියෙනවා නම් මෙසේ භවක් එක කතා කරන්න පුළුවන්. දේසුලියක් කියලා කියන්නේ තියෙන දෙයක් කියන එක නෙවෙයි. අර ඇදීමක් එක කියලා කියන්නේ අර ඇදීමක් එක හටගත්ත දෙයක්. දැන් පහළට වතුර ජල පහරක් ගලාගෙන යද්දී ඒ ජල පහර ගලාගෙන යද්දී ඒකම දඟ දැමීමක් එක්ක කැරකෙවීමක් ඇති වෙනවා. ඒ කැරකෙවීමේ වේගයත් එක්ක කැරකීමත් එක්ක අන්න වටවලල්ලක් දිය සුලියක් හට ගන්නවා. අන්න ඒ හට ගැනීම තුළ මෙතන මේ ස්වභාවිකව ගලාගෙන ගියපු වතුර ටිකනේ මෙහෙම පහළට ගිහිල්ලා අරක කැරකෙන පටන් ගන්න. ඊට පස්සේ කැරකිලා 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 කුඩාවට පටන් අරගෙන ඕක පාතාලය දක්වාම ගමන් කරනවා. දැන් එතන ඒ දේසුලියේ තුල මෙසේ බවක් අන්සේ බවක් එහෙම නැත්නම් ඉත්ත භාව අඤ්ඤතා භාව කියලා දෙතැනක් පනවන්න පුළුවන් ද්වේතාවයක් එක්ක. එතකොට ඒකට කියනවා එතනට අපි කියනවා වට්ටයක් කියලාත් කතා කරන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වට්ටයක් සම්බන්ධය නෙවෙයි කේවලීත්වයක් එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇත්තටම වසන්ත මහත්මයා උන්වය මේ ද්වේතාවයේ කියන දේ බුදුරජාණන් වහන්සේම විතරක් දේශනා කරේ නැහැ. ඔය ඒ පිළිබඳව ඇත්තටම මේ වෛදික දර්ශනයේත් උගන්වනවා ද්වේතාවයේ කියන දේ. හේල්වේතාවයේ ඉක්ම වීම එහෙම ඒ කියන්නේ දැන් අපි කියනෝනේ වසන්ත මහත්මයා දැන් යමෙක් ධර්මය දකිනම් හේ මා දැකේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච යමෙක් පටිච්ච සමුපාදය දකිනවා නම් හෙතෙම මා දැකේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ
එහෙසම්
ලෝකෙට අන්නේ ඒ වගේ ඒ දැන් බ්‍රාහ්මණ ආගම ගත්තට පස්සේ වෛදික දර්ශනේ වේදාන්ත දිහාවට ගියාට පස්සේ ඒ අය කියනවා බ්‍රහ්ම සහව්‍යතාවය කියලා එකක්. බ්‍රහ්ම සහව්‍යතාවය කියලා කියන්නේ මහා බ්‍රහ්මයා හා එකතු වීම නැත්නම් ආත්මන් හා ඒකාත්මික වීම. ඒක එයාලා කියන්නේ කයිවලයක් මේ කේවලත්වයක් පිළිබඳව. අඩුම තරමේ නිගණ්ඨනාත පුත්ත පවා කියනවා මේ කයිවල්යක් ඥානය කියලා එක කියලා උගන්වනවා. ඒ කියන්නේ කේවලත්වයට පත්වීමක් පිළිබඳව උගන්වනවා. එහෙනම් ඔය ද්වේතාවේ ඉක්මවා යම ද්වේතාවේ දැකීමක් පිළිබඳව කවුද මේ ඒ වෛදික දර්ශනය තුළදිත් උගන්වනවා. වෛදික දර්ශනය තුළත් එතකොට ඒ විමුක්ත විහිම පිළිබඳව ඒ ද්වේතාවේ ඉක්මවීම පිළිබඳව ඒ වගේ උගන්වන අතරේ බුදුරජාණන් වහන්සේත් ඔය ද්වේතාවය ද්වේතානුපස්සනාවගේ සූත්‍රයක් ගත්තට පස්සේ ඒ හැම තැනකදීම මහත්මයා ඔය ද්වේත ඉත්තභාව අඤ්ඤතාභාව කියන ඒ තැනත් හැම තැනකම ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ පුරාවටම සුත්තනිපාතේ කුද්දකනිකායේ සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ පුරාවටම හැම තැනම කියලා තියෙනවා. මමත් නිකමට වගේ හරි ඉරි ගහ ගහ බැලුවා වගේ කියලා පුංචි මතක ඇතෙනවා. එතනදී කියන්නේම ඥානේන ඥානාය ඊට පස්සේ සම්මා පඤ්ඤාය ඊට පස්සේ පරිඤ්ඤාය හැම තැනම පෙන්නලා තියෙන නුවණින් දකින්න කියලා ප්‍රඥාවෙන් දකින්න සම්මා පඤ්ඤායි මනා ප්‍රඥාවෙන් දකින්න ඒ හැම තැන ඔය ඉත්තභාවඤ්ඤතාභාව කියන තැනත් අන්න මනා ප්‍රඥාවෙන් දකින්න ඔය ද්වේතාවේ මනා ප්‍රඥාවෙන් දකින්න කියලා තමයි පැහැදිලි කරන්නේ. ද්වේතා අනුපස්සන ද්වේතාවේ අනුව දකින්න කියලා නේ කියන්නේ. අන්නේ දැක්ම මොකද මනා ප්‍රඥාව. අන්න එතකොට වෛදික ඉගෙනීම් වලත් ඔය ද්වේතාවය ඉක්මවා යම ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේත් ඔය එයාලත් ඉගෙනගෙන තිබුණ ද්වේතාවයක්. මේ ඒ කියන්නේ අර වටයක් යම් තැනකද තියෙන එතන පැවැත්මක් ගැන කතා කරනවනේ නේද? හැබැයි වෙනස තියෙන්නේ එකම එක තැනකයි. ඒ අය වෛදික යුගයේදී ඒ අය ද්වේතාවේ ඉක්මවා යෑම ගැන කතා කරන්නේ ඒ අය ද්වේතාවේ ඉක්මවා ගියා. ඒ කියන්නේ ඒ අයට තිබුණේ නැහැ කාම උපාදානිය තිබුණෙත් නැහැ. ditthi උපාදානිය තිබුණෙත් නැහැ. සීලබ්බත උපාදානිය තිබුණෙත් නැහැ. දැන් බලන්න ද්වේතාවේ ඉක්මවා යනවා කියන්නේ මෙතන කාම උපාදානිය නැහැ ඇත්තටම. ද්වේතාවේ ඉක්මවා යනවා කියලා කියන්නේ ditthi උපාදාන වැරදවාගත්ත ditthi උපාදානියක් නැහැ ඇත්තටම. මේ ද්වේතාවේ ඉක්මවා යන තැන ඇත්තටම මොකද සීලබ්බත උපාදානිය නැහැ. හැබැයි එක තැනකට අහු වෙනවා. මොකද අත්වාද උපාදානිට අර ද්වේතාවේ ඉක්මවා යම ඉත්තභාවඤ්ඤතා භාවයේ ඉක්මවා යම ඒ අයගේ තිබුණා. අන්න එයාලට අට්ඨාමේති කියන තැනින් හිර වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ පඬිත ශ්‍රමණවරු ඉන නුවණ ශ්‍රමණ බ්‍රාහ්මණයන්. හැබැයි ඒ ශාසනේ පළවෙනි ශ්‍රමණයත් නැහැ, දෙවෙනි ශ්‍රමණයත් නැහැ, තුන්වෙනි ශ්‍රමණයත් නැහැ, හතරවෙනි ශ්‍රමණයත් නැහැ කියලා පැහැදිලි කරනවා. අන්න ඒක තමයි වසන්ත මහත්මයා බුදුරජාණන් වහන්සේ පෙන්වන දේන තියෙන්නේ නැමීම කියලා කෘත්‍යයක්. අර අත්තන්දි ද්වේතාවේ ඉක්මවා යෑම ගැන පැහැදිලි කරන්නේ තමන් ද්වේතාවේ ඉක්මවා යෑම කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ ওই උපාදාන හතරේම දුරවීම මේ උපාදාන වලින් ඈතර වීම ගැන කතා කරන කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන අර අයත් ද්වේතාවේ ඉක්මවා ගියා. හැබැයි අත්තවාද උපාදානයේ අත්තාමේති කියන තැනින් යාලා හිර වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ අන්න අත්තවාද උපාදානයේ ඈතර වීම ගැනත් පැහැදිලි කරන. එහෙනම් අර අත්තවාදයේ තමා කියන තැනින් ඈතර වීම ගැන කතා කරන්න වෙන්නේ නැමීමේ කෘත්‍යයත් එක්කමයි. අන්න ඒකටයි සම්පූර්ණම නිවන් මාර්ගයම නිවීමම පෙන්වන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියන තැනින් පැහැදිලි කරන්නේ අන්නේ නිසාවෙන්මයි.
ස්වාමීනාස දැන් මෙතන මේ දිය සුලිය ගත්තොත් ස්වාමීනාස දැන් ඒක ඒක හැදෙන්නේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරේ දැන් යම් කිසි දිය ධාරාවක් ඇවිල්ලා උඩු අතට යනවා ඒක නිසා එතන ඇති වෙන ඒ පීඩන වෙනස වෙලා එතන දිය සුලියක් ඇති වෙනවා. ඒත් අපි බලන්නේ දැන් අපි සාමාන්‍ය දැක්වොත් එහෙම අපි දැකලා දෙනවා දිය සුලියක් හැදෙන හැදුනට පස්සේ එතෙන්ට නිකන් ඒක හරි සැරයි හරි භයානකයි ඒකට වටේ තියෙන කොල්ල කොල කැසලි ආරම ඔක්කොම ඇදිලා යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ඒ ස්වභාවයනේ සම්මාස. එතකොට ඔව් එතන ඒ එතන තියෙන යම්කිසි ඒ සුලියට තියෙන හැකියාව ඒ කියන්නේ පොටෙන්ෂල් ඒ පොටෙන්ෂල් එක. එතකොට ඒ ඒ ඒ පොටෙන්ෂල් එක ඒ මං හිතන්නේ මට තේරෙන්නේ නැහැ සම්මාස කටකරුන්දී හඳුරේ මං හිතන්නේ නිවෙනේ දෙවෙනි පොතේ වගේ මට මතක හිටියද ඒ උත්සාහ කරන පැහැදිලි කරන ඔය නාම රූප වල තියෙන ක්‍රියාකාරීත්වය කියන්නේ නාම රූප සහ ඒ කියන්නේ නාම රූප ඒ කියන්නේ ඒ වල ක්‍රියාකාරීත්වය වගේ කියලා මට හිතෙන සානස. එතකොට එතන ඒ කියන්නේ නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස මනසිකාර වගේ කියලා ගත්තොත් ඒ කියන්නේ වේදනා සංඥා චේතනා රූප කියන්නේ රූප. එතකොට විඥානේ එතකොට මේ පංච මේ ස්කන්ධේ මේ ස්කන්ධ පංචස්කන්ධයේ ස්වභාවයක් කියලා ගත්තොත් ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මට තේරෙන්නේ එහෙමයි. ඉතින් මම හිතනවා ඒ තේරිච්ච විදිය හරිද? එතකොට ඒ අනුසාරින් ස්වාමීන් වහන්සේ අපිට හිතන්න පුළුවන් නේද මේ පංචස්කන්ධයේ ස්වභාවය අපි හොයන්නේ යනකොට. ඒ කියන්නේ පංචස්කන්ධය කියන එක හොයන්න හවුවේ නැහනේ රූප වේදනා සංඥා සංකාර වල. ඒ කියන්නේ දැන් ඔය ඒ ගතිය ඒ කියන්නේ ස්වභාවය කියන එක අපි පෙනීම කිව්වොත් ඒ පෙනෙන ස්වභාවය පෙනීම ඇසීම දැනීම දැන ගැනීම වගේ ඒක හොයන්න ගියොත් අපිට හම් වෙන්නේම පෙනෙන දෙයක්. දැන් මලක් ඒ කියන්නේ පෙනී මල පේනවා නමුත් පේන මල. ඒ මල මොකද්ද? ඒ වට. එතකොට නේද ස්වාමීන් වහන්සේ එතන ඒ ක්‍රියාකාරීත්වයේ මත ඒ කියන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන අර සංස්කාරයේ සංකතයේ අபிසංස්කරණය වෙනවා කියලා කියන විදිය කියලා මම හිතුවා. ඒ ඒ ඒ විදිය දෙයක්. එතකොට අපිට හොයන්න ගියාම අපිට හම් වෙන්නෙම නැහැ. හම් වෙන්නේ නැහැ කියන බෑ. නමුත් හම් වෙන්නෙම යම් කිසි දෙයක්. නැත්තම් මම දැන් මට රූපයක් හම්බ වෙනවා මට සබ්ජා. එතකොට ඒ වටා මම ගෙතෙනවා අන්න ඒ වගේ දෙයක්. එතකොට මම හොයන්න යන්නේ හැබැයි මේ පෙනීම කියන එක නැත්තම් ඇසීම කියන එක. එතකොට ඒක මට හවු වෙන්නෙම නැහැ වගේ කතන්දරයක් තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද වාසේ මේ පැහැදිලි කරන්නේ? මොකද
හොඳයි එතෙන්දී වසන්ත මහත්මයා මේ දැන් එතෙන්දී දැන් කටුකුරුන්ගේ සයනන්ස් එතෙන්දී පැහැදිලි කරලා කියන්නේ බුද්ධ දේශනාවෙන් ගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනක් තියෙනවනේ. අන්න එතෙන්දී මේ අපි මේ විස්තර කරගන්න ඕන මේ බුදුරජාන් වහන්සේ කියන්නේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනදීම ඊතර වීමේ ධර්මතාවයේ ඊතර වීමක් එක්ක කුළු ගන්න වීමක් තමයි පැහැදිලි කරන්නේ. ඉතින් අර මේ අවිද්‍යාවත් එක්ක අරයදීම එක සකස් වීමක් එක කතා කරනවා කියලා අර සකස් වීමත් එක්ක දැඟලීමක් වගේ දෙයක් එක අරයදීමක් වගේ වචනයක් ඒ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන මේ වසන්ත මහත්මයා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාරය කියන තැන විග්‍රහ කරන තැන සංස්කාර කීප විදිහකටම විස්තර කරනවා. මොකද දැන් සංස්කාරය එක තැනකදී කාය සංකාර චිත්ත සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා එක තැනක විස්තර කරනවා. එතකොට මේ කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කියලා ඒක වචනයෙන් පැහැදිලි කරන අවස්ථා තියෙනවා. සමහර තැන්වලදී නගර සූත්‍රයේ වගේ මට මතක විදිහට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා විස්තර කරනවා. ඊට පස්සේ ආයි උපනිෂාන් සූත්‍රයේදී සංස්කාර විස්තර කරන උපනිෂා නෙමෙයි මේ පරිවීමන්තන සූත්‍රයේදී විස්තර කරනවා කොහොමද මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර උන බලන සංස්කාර දැන් තුනකින් පැහැදිලි කරා. ඊට පස්සේ ආයේ සංජනීය සූත්‍රයේදී පංච උපාදාන ස්කන්ධය ගැන පැහැදිලි කරද්දී පංච උපාදාන ස්කන්ධය නෙමෙයි සංස්කාර පැහැදිලි කරද්දී රූපං රූපත්තාය වේදනං වේදනත්තාය සංඤ්ඤං සංඤ්ඤත්තාය සංඛාරං සංඛාරත විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරොන්ති इति සංඛාරෝ කියලා කියන තැන අන්න එතන සංස්කාර විස්තර කිරී එතනදී විස්තර කරන්නේ රූපයවත් වේදනාවත් සංඥාවත් මේ සංස්කාරය සංස්කාරයේ පස්සෙදීට සකස් වෙන හැටි එතන විස්තර. එහෙනම් මේ බුද්ධ වචනය පරිශීලනය කරා දේවසන්ති මහත්මයා පොඩ්ඩක් පරිස්සම් පොඩ්ඩක් මේ හොඳටම කියන වචනේ පාවිච්චි කරත් කමක් නැහැ ඒක තමයි විය යුත්තේ. කියන්නේ ඒ යොදන තැන අනුව සංස්කාරය කියන වචනය වෙනස් වෙනවා කියන තැනත් එක්ක අදහස් කර ගන්නට ඕන. අනිත් එක එතනදී කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ එතනදී නාම රූප කියලා එතනදී මේ අර දිත්ත භාව අඤ්ඤතා භාව කියන තැනත් එක්ක එතන දියසුලියේ යොදාගෙන තියෙන්නේ නාම රූප කියන තැනට නම් මතකය අඩුයි. අපි නාම රූප කියන විග්‍රහය ගත්තට පස්සේ මහත්මයා නාම රූප කියලා රූපේ විස්තර කරලා තියෙනවා. නාම කියලා විස්තර කරන්නේ අද මුලට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. එතන හයක් තියෙනවනේ. දැන් රූප කිව්වට පස්සේ රූපය. ඊපස්සේ ඊතර ඉදංච නාමං ඉදංච රූපං කියලා විභංග සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා පස්ස චේතනා මනසිකාර කියලා පහක් තියෙනවා. එතෙන්දී විස්තර කරන්නේ නාම රූපය මිසක එතෙන්ට මේ පංචස්කන්ධය හෝ පංචපාදානස්කන්ධය කියලා එතෙන්දී එහෙම විභජනය කිරීමක් එතෙන්දී ගන්න බෑ. එතෙන්දී එහෙම විස්තර කරලා නැහැ. මේ එතන විස්තර කරන්නේ නාම රූපය. නාම රූප කියන විග්‍රහය එකක්. ඒකේ රූපේ රූපේ හැටියට හෝ වේදනාව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයේ තියෙන දේවල් එහෙම අරගන්න බෑ. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කියලානේ වෙන විඥානයේ වෙනමනේ තියෙන්නේ. එහෙම උනොත් අර පංච උපාදාන ස්කන්ධය එහෙම උනොත් නා රූප වලින් කැලක් අරගෙන නාම වලින් කැලක් අරගෙන විඥානෙන් විඥානය අරගෙන තැන් තුනකින් කැලිය අරගෙන තමයි පංච උපාදාන ස්කන්ධයට දාලා හදන්න වෙන්නේ. අනේ එහෙම සූත්‍ර දේශනාව තුළ එහෙම පෙන්වලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. එහෙම පෙන්වලා මට හමුච්ච විදිහට මම ඉගෙන ගත්ත විදිහට නම් එහෙම දක්වලා නැති වගේ තමයි වසන්ත මහත්මයා මේ මතක් කරන්න වෙන්නේ.
සෝනාසේ එතකොට මේ ඔය දැන් ගිරිමානන්ද සූත්‍රය ස්වාමීන් වහන්සේ තියෙනව නේද? දැන් අර ඒකේ පළවෙනි අනිච්ච සංඥා අනත්ත සංඥා කියලා අනිච්ච සංඥා යටතේ පාලියෙන් තියෙන සානුවසේ කතමානන්ද බේ අනිච්ච සංඥා කියලා අහලා මොකද මහණිව අනිච්ච සංඥාව කියන්නේ කියලා ඊදානන්ද බික්කවි බික්කු අරඤ්ඤ ගතවා ශුන්‍යාගාර ගතවා කියලා මේ කියලා රූපං අනිච්චං කියනවා. ඒතර ඉති ඉමේසු අනිච්චාං පංචපාදාන ස්කන්ධේ සු අනිච්ච අනිච්චාන් පස්සේ විහෙරති කියන්නේ සම්නාස. ඒ කියන්නේ ඒ එතකොට ඒ කියන්නේ ඒ ඒ ඒක මේ ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට ගිරණ ඒ මතක් කරලා දෙන්නේ කියන්නේ විහෙරති කිව්වම ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ මේ වාසය කරන්න කියනවනේ. ඒ වාසය කරන්න නම් උන්වහන්සේ දැනගෙන ඉන්න ඕනේනේ. එතකොට ඒ කියන්නේ උන්වහන්සේට අනිච්චානුපස්සන අනුච්චය කියන එක තේරිලා තන්නව හොඳට. ඒ කියන්නේ ඒක දැනගෙන ඒ විහෙරති කියන්නේ අනිච්චානුපස්සී විහෙරති කියන්නේ එහෙම නේද ස්වාමීන් වහන්සේ? එතන තියෙන එහෙමද නැත්නම් මේ කොහොමද ස්වාමීන් වහන්සේ එතන ඒකේ ඒ රස සංඥා සූත්‍රයේ කියන්නේ එතන
ගිරමානන්ද සයින්හන්සිට ඉතින් එතෙන්දී මේ පැහැදිලි කරන්න නිදානෙත් එක අර දස සංඥා පිළිබඳව විස්තර කිරීමක් නේ. එතකොට ඒක පැහැදිලි කරන්නේ කතමාචානන්ද අනිත්‍ය සංඥා කියලානේ. මේ මොකද්ද අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද කියන එකනේ. ඇතර මේ අනිත්‍ය සංඥාවක උදානන්ද බික්කු අරඤ්ඤගතෝ ආරණ්‍යකට ගියේ හෝ සුඛමූලගතෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරගතෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ ඉති පටිසංචික්කති. මෙසේ මොකද පටිසංචික්කති කියලා කියන්නේ සලකා බලයි. කොහොමද රූපං අනිච්චං. රූපය අනිච්චයි. වේදනා අනිච්චා. වේදනාව අනිච්චයි. සංඥා අනිච්චා. සංඥාව අනිච්චයි. සංකාර අනිච්චා. සංස්කාර අනිච්චයි. විඥානං අනිච්ඡන්ති. විඥානය අනිච්චයයි. ඉති මේසු පංච උපාදාන ස්කන්ධේසු. ඉති මෙසේ මේ පංචපාදානස්කන්ධ යන් කෙරෙහි. පංචපාදානස්කන්ධ නෙවෙයි පංචවන්න පංචපාදානස්කන්ධේසු කියලා දීන තියන්නේ සත් පාලි භාෂාව අර වර්ණගීම් වල සත්තමී විභක්ති බහුවචනින් දීලා තියෙනවා. එතකොට පංචපාදානස්කන්ධ බලන්න කියලාද කියලා තියෙන්නේ දකි පංචපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී. අනිච්ච අනිච්ච තේ අනුව දකින්නේ දකිමින් කියන අර්ථයයි. විහෙරති වාසය කරයි. වාසය කරන්න කියලා කිව්වනම් වසන්ත මහත්මයා විහෙරත කියලයි විහෙරාහි කියලයි දේශනාවේ තියෙනවන. මෙතෙන්දි මේ පැහැදිලි කරන්නේ අනිච්ඡානුපස්සේ අනිත්‍ය අනුව දකිමින් විහෙරති වාසය කරයි මිසක කරන්න කියලා මේ පැහැදිලි කරලා නැහැ. එහෙනම් කරන්න කියලා නම් මධ්‍යම පුරුෂයෙන් තියලා ඒක වචනෙන් හරි වචනෙන් හරි තියෙනවා අනාගතයට පුළු ගන්නලා. මෙතනදී මේ වාසය කිරීමක් වාසය කිරීම පිළිබඳවයි පැහැදිලි කරන්න. අයං උච්චතානන්ද අනිච්ච සංඥා කියලා එතනදී පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට අපි එතනදී ගන්න කියතේ වසන්ත මහත්මයා පංචපාදාන ස්කන්ධය කියලා වෙනම එකක් අරගෙන අර කෙරෙහි කියන වචනේ අමතක වෙනවා. බලන්න කියපු ගම දෙයක් වෙලා ඒ දේ බලන්න ඒ දිලක් තියෙනවා. මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ පාලි භාෂාවෙන් පංචපාදාන ස්කන්ධේසු පංචපාදාන ස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය දකිමින් අනිත්‍ය නෙවෙයි හැබැයි අනිච්චානුපස්සී අනිත්‍ය අනුව දකින්නේ ඒ කෙරෙහි අනුව දකිමින් වාසය කරව නෙවෙයි වාසය කරයි කියලයි තියෙන්නේ මෙතන. මෙතන ඇත්තටම ප්‍රඥාවේ භාවිතයක් එක දැක්ම ගැනයි විස්තර කෙරෙන්නේ මහත්මයා.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සානංශ. තවත් පොඩි මේ සීල සූත්‍රයේ ආශ්‍රින් සානංශ. මේ සීල සූත්‍රයේ සානංශ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොටිද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න උත්තර වැඩස මේ මාලාවක් යන්නේ සානංශ. ඒකෙදි ස්වාමීන් වහන්සේ අහනවානේ ප්‍රශ්නයක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිල්වත් මහණ කුමක් නැත්නම් මොන වගේ දර්ශනයක් නැත්නම් දහමක් කළ යුතුද සෝතාපන්න වීම සඳහාන්නේ වගේ තමයි මට මතක හැදෙන්නේ පාළි අන්දන්නේ සම්දාංශ. එතකොට උත්තරේ දෙන්නේ කොටිත සම්දාංශේ පංචපාදානස්කන්ධය අනිච්චෝ අනිච්ඡතෝ ගඩතෝ සල්ලතෝ අන්නේ වගේ අදහසක්. ඒ කියන්නේ පංචපාදානස්කන්ධයේ උද්‍යවී ඥානීය වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ කියන්නේ හදන්නේ?
එතන සීලවතාවසෝ කොටිත බික්කුණා පංචපාදානස්කන්ධ එතෙන්දි පැහැදිලි කරන්නේ පංචපාදානස්කන්ධය කන්ධයන් අනිත්‍ය වශයෙන් අනිච්චතෝ කියන අනිත්‍ය වශයෙන් දුක්ඛතෝ දුක් වශයෙන් රෝගතෝ රෝගියක් වශයෙන් ගණ්ඩතෝ ගඩුවක් හැටියට සල්ලතෝ හුලක් හැටියට අගතෝ අග කියලා කියන්නේ අගතෝ කියලා කියන්නේ වචන මට කියලා හුරු නැහැ. ආබාධතෝ කියන්නේ ආබාධයක් හැටියට පරතෝ අනුන්ගේ දෙයක් වශයෙන් පලෝකතෝ නැසෙන දෙයක් හැටියට ශුන්‍යතෝ හිස් දෙයක් වශයෙන් අනත්තතෝ ආත්ම නොවන දෙයක් වශයෙන් යෝනිසෝ මනසිකාතබ්බා කියලයි පැහැදිලි කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැනට අනුවම මෙනෙහි කළ යුතුයි කියලා පෙන්නනවා. ඒකෙත් මේ එතෙන්දී මෙන්න මෙහෙම කරන්න කියලා පෙන්නන රූපපාදානස්කන්ධ ওই විදිහට ඒ ටික වෙන වෙනම පෙන්නනෝ. මේ එතෙන්දී පැහැදිලි කරන්නේ මේ ඒ වශයෙන් යෝනිසෝ මනසිකාර කරොන්තෝ කරන්නේ කරනකොට කියන්නේ මේ අය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඔය ගඩක් කුලක් ඒ විදිහට යෝනිසෝ මනසිකරොන්තෝ දේශනා කළ දෙයට අනුවම මෙනෙහි කරන කරද්දී කරොන්තෝ කියන මිශ්‍ර ක්‍රියාවක් කරොන්තෝ කරන්නේ සෝතාපට්ටිපලං සච්චිකරේ යටි. අන්න එතකොටයි සෝතාපට්ටිපලය සාක්ෂාත් කිරීම වෙනවා කියන දේ වෙන්නේ. ඇතන පංචපාදානස්කන්ධයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඊට අනුරූපවම යෝනිසෝ මනසිකාරය කරද්දී කියනට වඩා යෝනිසෝ මනසිකාරයේ වෙද්දී ඒ අදාළ සිදු ක්‍රියාවලිය සිදු වෙද්දී සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කිරීම කියන කෘත්‍යය සිදු වෙනවා. කෙනෙක් මෙදිහත් වෙනා කරනව නෙවෙයි ඒක සිදුවීමක් එකයි කතා කරන්න වෙන්නේ. අදාළ ප්‍රත්‍ය යොමු කරාට පස්සේ බාහිරෙන් ධර්මය ඇහිමත් එක්ක ඒත් එක්කම යෝනිසෝ මනසිකාරයේ කුළු ගැනීමත් එක්ක සිදු වෙන වැඩපිළිවෙලක් එක තමයි කතා කරන්න වෙන්නේ.
සවනස බොහොම පිං සවනස තිරුවන් සරණයි වාසෙද.
හොඳයි තිරුවන් සරණයි.
නිරන්තික් මහත්මියට
ස්වාමීන් වහන්සේ මේකට උත්තරයක් දුන්නා ඉස්සෙල්ලා මේක මේ චක්කුංච පටිච්ච රූපේ උප්පච්චති චක්කු විඥානම් තින්නම් සංගති පස්සෝ කියන තැනදි ස්වාමින් වහන්සේ මේක විඥානය ගැන කතා කරනකොට මේ ලෝකයට අනුව කතා කරන විඥානය අපි ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ ඒක ලෝකයට අනුව නේද? එතකොට මේ ඒකයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේක දැන් මේ අපිට පස්සේ ගැනනේ කියන්නේ. පස්සේ කියන්නේ එතකොට චක්කුත් නෙමෙයි. ඔතන රූපෙත් නෙමෙයිනේ. මේ හේතු නිසා මේ යෙදීම් ටික නිසා හටගත්ත පස්සයක්නේ. ඒතුළු ස්වාමීන් වහන්සේ මේක මේ යෝනිසෝ මනසිකාරය උපදකර ගැනීම සඳහා මෙතනින් අපි එතර වෙන ප්‍රතිපදාව අනුගමනය කරන්න කොහොමද ස්වාමීන් වහන්සේ? මේක දැන් ඒකයි අනික ස්වාමීන් වහන්සේ හේතුපත්යෙන් හටගත්තා කියලා මෙතන එහෙම පුළුවන් නේ ස්වාමීන් වහන්සේ බලන්න මට ඒක චුට්ටක් අර යෝනිසෝ මානසිකාරය අනුව මේක යෙදෙන්නේ කොහොමද දැන් මේ විඥානය කිව්වහම ලෝකෙට අයිති පරිහරකින්ද පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න.
හොඳයි. ඇත්තරම මේ අම්ම මෙහෙම යෝනිසෝ මානසිකාරය කියන දේ පරිබාහිරෙන් කාටවත් දෙන්න බෑ. ඒක තමන්ගේ පැත්තේ වෙන දෙයක්. පරතෝ ഘോഷයේ විතරයි දෙන්න පුළුවන්. කියන්නේ පරතෝච ഘോഷෝ යෝනිසෝච මානසිකාරෝ. එතකොට කියන්නේ පරතෝච ഘോഷෝ කියන්නේ බාහිරින් ලැබෙන්නේ මේකේ මේ කියපු විස්තරය විතරයි. එතකොට එතෙන්දි කතා කරනකොට චක්කුංච පටිච්ච රූපේ පද්ධති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන කතා කරනකොට ස්පර්ශය ගැනනේ කතා කරන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේ නිරුක්තියක් අපිට කියලා දුන්නා අද දවසේදී. ඊදීම් ක්‍රියාකාරීත්වය නැත්නම් ඕ ඊදීම් ක්‍රියාකාරීත්වයත් එක්ක ගැන කතා කරා. ඒක මේ ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශයට නොයෙකුත් විග්‍රහ තියෙන පුළුවන්. ඒ කියන්නේ දැන් ස්පර්ශය කියලා ඇහැට පේන එක නැත්නම් කයට දැනෙන එකක්. ඒක ලෝක විග්‍රහයක්. අර මේ ඒ බුදුජාන වහන්සේගේ විග්‍රහයකුත් තියෙනවා. හරි මෙතනදී අපිට අර යෙදීම් ක්‍රියාකාරීත්වය නැත්නම් යෙදීම් ක්‍රියාකාරීත්වය කියන තැනත් එක කීවට පස්සේ අම්මා අපිට කොහොමද ඕකේ ලං වෙන්න පුළුවන්? ඒක ස්පර්ශය කිව්වොත් ඒක කය පැත්තට යන්න ඕන, එහෙම නැත්නම් පහස පැත්තට යන්න ඕන නේ. ඒක ඔය විදිහට යනවා. දැන් මෙතනදී ඒක ස්පර්ශය කියන්නේ ඒක අපි ඇහැ පැත්තට යනවා, එහෙම නැත්නම් කන පැත්ත, මේ කියන්නේ රූප පැත්තට යනවා, එහෙම නැත්නම් විඥානීය පැත්තට යනවා. ඉතින් එහෙම දැන් මෙතනදී කතා කරන්නේ ඇප ගැනවත්, රූප ගැනවත්, විඥානීය ගැනවත් නෙවෙයි, සංගතියයි. චක්කුංච පටිච්ච රූපේච. එහෙම ඇස ඇසහ චක්කුංච පටිච්ච. ඇස රූප පැත්තේමින් හට ගන්නවා චක්කු විඥානං. දැන් මෙතනදී කතා කරන්නේ ඇස ගැනවත්, රූප ගැනවත්, එහෙම නැත්නම් චක්කු විඥාන ඇස දැන ගැනීම ගැනවත් නෙමෙයි. ওই තුනේ එක්ක යාම කියන ස්පර්ශය ගැනයි කතා කරන්නේ. ඉතින් අර එතෙන්දී ස්පර්ශය කියලා ඒක බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයයි. ඒක අපිට ඇහුනනම් අපි ඈතර වෙලා. දැන් ඒක මොකද්ද කියන හොයන්න ගියපු ගමන් ඒක අපිට ඇත්තරම ඕක මේ ඔය ඒතන කතා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්පර්ශය. ඒක අපිට අදාළ වෙනවනම් මේ බුද්ධ වචනේ ඇහිලා අපිට ස්පර්ශයක් කියන දෙයක් මේක කතාවක් නැති වෙනවා. එතකොට ඈතර වීමක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. බලන්න ඔය දැන් අපි හිතමු ස්පර්ශය කියන තැනට ගිහිල්ලා අපි කියමු යෙදීම් ක්‍රියාවලියක් කියලා. යෙදීම් ක්‍රියාකාරීත්වයක් නම් ඔය යෙදීම් ක්‍රියාකාරීත්වෙ මෙන්න මෙහික කියලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවද? යෙදීම් ක්‍රියාකාරීත්වය යෙදීමක ක්‍රියාකාරීත්වය කියලා මෙන්න මේකයි කියලා අපිට පෙන්වන්න පුළුවන්ද?
බෑනේ.
අන්න එහෙනම් ඒ පෙන්වන්න බැරි වුණාට එහෙම දෙයක් නැද්ද?
තියෙන බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවනේ අපිට ඒක ප්‍රඥාවට ගෝචර වෙන එකක් නේද
සර්? එච්චර යන්නේ නැතුව අම්මා ඒ බුදුරජාණන්සේ බුද්ධ දේශනාවත් ඒ අපි එච්චරටම දුරට ඒක බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා ඒක හැමම තමයි. අපි එච්චරටම යන්නේ නැතුව බැලුවොත් යෙදීම් ක්‍රියාකාරීත්වයක් මෙන්න මේක කියලා පෙන්වන්න පුළුවන්ද?
බෑ. අපි කතා කර දෙයක් ගැනනේ. නැත්තම් මේක කියලා කතා කරන්න බෑ. එක්ක මොකක් හරි අපි ඒකට දෙයක් සම්බන්ධ කරගෙන තමයි කතා කරෙන්න නේද ස්වාමීන් වහන්සේ?
දෙයක් සම්බන්ධ කරගෙනමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඒකෙන් කුළු ගන්න වෙන්නේ නැහැ. ඊදීම් ක්‍රියාකාරීත්වය නැහැ කියලා කියන්න බැන්නේ. එහෙනම් මොකද නතර වීමක්ද? එහෙම නැත්නම් එතනින් හරියට චින්තනයේ මෙහෙවනොත් ඒකෙන් ඊතර වීමක්ද? ඊතර වීමක් කුළු ගන්න වෙන්න ඕන නේද?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. අර හොඳයි ස්වාමීන් වහන්සේ සංගත්තේ අර විඥාන කියන එකද? ඒකත් අර අවිද්‍යාව කියන උනත් අපි වචනේ ඒ දැන් වචනේ නෝ ඒ දන්නේ. ඒක අර අවිද්‍යාව අපි කියන්නේ අවිද්‍යාව පැත්තෙන් බැලුවොත් ලෝකිතයිද කියලා එනට අපි ඒවත් වචනේ තමයි තාම දන්නේ නේද ස්වාමීන් වහන්සේ?
අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැක්කනම් මෙතර වීමක් තියෙන අවිද්‍යාව කියලා කියන්න වෙන්නේම ඔතන වැරද්දක් තියෙනවා. එහෙනම් ඒත් එකම කියවලා ඉවරනේ. අපි වැරද්දක් කියලා කියනනම් නම් හරි දෙයක් අපි පැත්තේ කියවෙන්න ඕනද නැද්ද?
කියවෙන්න ඕනේ.
ඔයා අපි කියමු. ඔයා ওই දේ කරන අපි හිතමු සාමාන්‍ය මම උපමාවක් කියන්නේ. ඔයා කරන දේ වැරදි. ඔයා කරන දේ වැරදි කියලා කියනනම් මේ පැත්තේ ඒකෙම හරි දෙයක්ත් තියෙන්න ඕන නේද?
ඕනේ. එහෙමයි සරණා.
එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ අයිතිත්වය හෝ තියෙන්නේ විද්‍යාවකුත් එක්ක
එක්ක. ඒ වුණත් ස්වාමීන් වහන්සේ අපි අර ඒ කියන්නේත් අපි මඤ්ඤණාවකින් නේ ස්වාමීන් වහන්සේ. අපි ඒකත් ආගීතම එහෙම නේද ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ
ඇහෙනව නේද? ඒක මඤ්ඤණාවක් කියලා කියන්න නම් අපි ප්‍රමාණ කරලානේ. ප්‍රමාණිය ඒක මඤ්ඤණාවක්. මඤ්ඤණාවක් නොවන එකක් මේ පැත්තේ තියෙනවා කියලා ඇවිල්ලාද නැත්ද අපිට?
ඇවිල්ලා. ඒ ස්වාමීනාස හැම වචන එකේ කියන්නේ අපි වචනයක් කතා කරත් අපි ඒක හවු වෙලා කොහෙන් ඇවි. එහෙම නේද ස්වාමීනාස?
ඔව් දැන් අපි දැන් මඤ්ඤණාවක් ගැන කතා. හරි ඒක මඤ්ඤණාවක් කියලා කියන්න නම් මේ මඤ්ඤණාවක් කියලා කියන්න නම් මොකද වෙන්න ඕන? මඤ්ඤණාව හටගත්ත හැටි අපිට නෝනක් තියෙන්න ඕන. මඤ්ඤණාව නැති වෙන්නේ කොහොමද කියලා Nirodhaya ඒකෙන් ඈතර වීමක් ගැන නුවණක් තියෙනවා. අඩුම තරමේ අපිට මඤ්ඤණාවක් කියලාවත් කියන්නකෝ පුළුවන්. එහෙමනම් මඤ්ඤණාව කියන දේ මේ ප්‍රමාණ කරලා. එහෙනම් ඒක මඤ්ඤණාවක් වෙද්දි මඤ්ඤණා නොවන එකක් මේ පැත්තේ තියෙනවා අපිට.
උතුරු ස්වාමීන් වහන්සේ මඤ්ඤණාව කියන එකට සංකල්පයක් කියන දේ මඤ්ඤණාවක් කියන්නේ අපි දැන් මානසින් දැනගත් එකන්නේ. මන දම් මනෝ විඥාණින් එහෙම නේ. එතකොට මේ මානසින් දැනගන්නේ ඔක්කොම මේ විඥානෙින්ද ඒක මායාවක් එහෙම අපට හිතන් දෙද සවිනෝස?
විඥාණයට ඒක විඥානේ මේක දැනගැනීමනේ. මෙතන මඤ්ඤණා කියන්නේ අඟි කියන අදහස. හිතනවා අඟිනවා කියන අදහස. විඥාණය ගැන වෙනම විග්‍රහ තියෙනවනේ නේද?
ඔව්. මානසින් දැනගන්නේ හින්දා ඒක කියලා මං හිතේ.
ඔව් මඤ්ඤණාව කියලා ඒක මඤ්ඤණාවක් කියලා කියපු තැනම මඤ්ඤණා නෝන එකක් මේ පැත්තේ තියෙනවනේ. ඇත්තටම මඤ්ඤණාවක් කියලා දකිනවා නම් ඒතකොට මඤ්ඤණාව හටගත්ත හැටිත් මම දැක්කා. මඤ්ඤණාවේ නිරෝධ වෙන හැටිත් මම දැකලා. ඔන්න දැන් ඔන්න අපේ ගෙදර වහල තෙමෙනවා. වහල තෙමෙනව නම් තෙමෙන බව දන්නව නම් තෙමෙන්නේ ඇයි කියලා දන්නවද නැද්ද මම?
දැන්
එහෙනම් මේකට කරන්න ඕන මොකද්ද කියන එකත්
දන්නවනේ.
කරන්නේ කොහොමද කියන එකත් දන්නවද නැද්ද?
එහෙමයි දන්නවා.
දන්නවනේ. එහෙනම් නුවණක් එක්කයි කතා කරන්නේ. මඤ්ඤණාව ගැන කතා කරනවා නම් මඤ්ඤණාව හටගත්ත හැටි මඤ්ඤණාවේ නිරෝධයත් ඒකට නිරෝධයට මාර්ගයත් ගැන මම දන්නවා. අඩුම තරමේ බලන්නකෝ අපිට ඕක මඤ්ඤණාවක්නේ. බලන්නේ එතෙන්ට ගිහිල්ලත් අපි අහුවෙලාද නැද්ද?
අහුවෙලා
සම්. ඒකනේ එතෙන්ට ගිහිල්ලත් අපි අහුවෙනවනේ.
ඔය නයි සම්. ඒකයි තව ටිකක් කියනවා. හිතන්න වෙනවා. බොහොම පින් සොයන්න අවශ්‍ය. බොහොම පින්.
හොඳයි. හොඳයි.
ඒක තමයි. අපි ලාල් ගුණසේකර මහත්තයාට එමු.
අපි කට ස්වාමීන් වහන්සේ ආසනන්ද මහත්මිය ත්‍රිවිධ දැනගන්න අවශ්‍යයි. ඊළඟ ස්වාමීන් වහන්සේ
මෙන්න. අහන ඔඩි වාර්තාව.
අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. මේ එහෙනම් දැන් ස්වාමීන් වහන්ස
ඔව් කතා කරන්න
ස්වාමීන් වහන්ස මේ මෙතන මම දැන් ධර්මයේ සාකච්ඡාවේ දේශනාවදී සමහර කියවන තැන්වලදී ධර්ම දේශනා මේ සූත්‍රයෙන් දීන තැන්වලදී සක්කාය හා සක්කාය කියන වචන දෙකම තියෙන සක්කාය දෘෂ්ටි කියලා තියෙන සක්කාය දෘෂ්ටි කියලා තියෙන දෙකම එකම දේ වචන ඒ භාවිත කිරීමේදී එකම දේ අර්ථය දෙන්නේ ස්වාමීන් වහන්සේ
මට මේ තියෙන තැනත් එක්ක කියවදී මට පොඩි අදහසක් ගන්න පුළුවන් වීම මෙයා
එකනට දැන්නම් කියන්නේ මගේ මතකයේ තියෙන තරම මේ කතා කරේ අපි දෙවන වතාවක මම එතන ස්වාමීන් වහන්සේ මේ තියෙන තැනත් එක්කම වෙනත් වතාවක් පස්සේ අහන්නම්
ඔව්
වෙන අවස්ථාවක
එතකොට
මේක නෑ අදහසක් මම මේ කියන්නේ මට මේ මටත් මුලදී වෙච්ච වැරදි එක්ක මේ මෙතන අරදාන සාකච්ඡා මුලදී මහත්මයා ප්‍රශ්නේ එක්ක මේ මටත් වෙච්ච වැරද්දක්
හොඳයි
පරිවර්තනයකදී අපි තේරුම් ගැනීම අපි මේසානිත්‍ය කියන කාරණේ කෙලින්ම අපේ තියෙන හැකට එනවා අනානිත්‍යකෙදී ඒ ගැන කියදෙනවා අපි ඒක තේරුම් ගත්ත බොහොම පස්සේ මම අදහසක් වශයෙන් කියන්නේ අපි ඊයේ ධර්ම සාකච්ඡාවේදී අපි කරු අලව යනවදස් ස්වාමීන් වහන්සේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා මේ භාෂාවේ ගැටුව අපිට නැහැ ඔබ වහන්සේත් අර උපාදානය කියන වචනය තරංග ඉදෙන් කොටසින් පැහැදිලි කරා මේ ඒ භාෂාවේ ගැටලුව විසඳ ගන්න ඕන අර පරිභාෂාත් එක්කම අපි පරිශීලනය කරොත් හොඳයි කියන එක. ඒක මම කියන්නේ මට වෙච්ච වැරද්දක් ඉන්නවා මම කියන්නේ තියෙනවා. අද දිනේම්පත් දිනේ හැම දිනාගේම මේ ප්‍රශ්න ඇසීමේදී අන්න ඒ කාරණේ මට මේ මටත් වෙච්ච වැරද්දක් ඉන්නවා මම දැක්කින්ද මම මේ අදහස මත පෙර ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි.
ඔව් මහත්මයා මේ ඔබතුමා ඉතන කියපු වචන දෙක මට පොඩ්ඩක් කරුණාවෙන් කියන්න.
සක්කාය හා සක්කාය
සක්කාය සහ සක්කාය කියන වචන දෙක නේද?
කයන්නයි කයන්නයි අතර වෙනස තියෙන දෘෂ්ටි කියන එක දෙකේම තියෙනවා.
ආහා. ආ හරි හරි හරි. මෙහෙමයි සක්කාය කියලා යොදන්නේ පාලි භාෂාවෙන් සක්කාය කියන වචනය සක්කාය කියන වචනේ බොහෝ දුරට මිශ්‍ර සිංහලත් එක්ක එකතු කරලා කියනවා.
ආහා.
ඔය කියတော့ සක්කාය කියන සොකීය තත්ත්වය කියන අදහස තමයි අතර මේ එන්න ඕන. දැන් අරගේ ඔක තියෙනවා අර මේ මොකද පරරූප සංදිය කියලා එකක් තියෙනවා අර පාළියේ පරද් පාළි භාෂාවේ තියෙන පරද්දේ භාවෝත්ථානය කියලා සූත්‍රයක් තියෙනවා ඒකේ මේ අර කාය කියන එකේ මොකද්ද අල් කයන්න ව්‍යංජන දෙකක් දිත්තයක් බවට වෙලා සක්කාය නැත්නම් සක කියන්නේ සොකීය කියන අරේ කාය කියන්නේ යම්කිසි තත්ත්වයක් සොකීය තත්ත්වයක් ත්වයක් නැත්නම් සුඛියත්වයක් ඉස්මතු වීම තමයි එතෙන්දි කතා කරේ යම් කිසි ආකාරයක සක කියන්නේ සුඛිය කියන අදහස කාය කියලා කියන්නේ යම් කිසි ත්වයක් වෙන දේව කාය අරේ වගේ නේද දේව කාය වගේ කියනවා දේව කාය බ්‍රහ්ම කාය يعني දේව ස්වභාවයක් එහෙම නැත්නම් බ්‍රහ්ම ස්වභාවයක් එක යම් කිසි ත්වයක් එක තමයි කතා කරන්නේ යම් කිසි අපි කියන්නේ ඔය කියන්නේ දේවත්වය මනුෂ්‍යත්වය අර ඒ වගේ එහෙනම් සක කියන්නේ සුඛිය කියන අර්ථය සුඛිය එතකොට අර සුඛිය තත්වයක් නැත්නම් සුඛියත්වයක් කියන එක මේ තමයි එතෙන්දී මේ කුළු ගැන්නේ
ඉතරවසන සත් කියන එකෙන් අදහස් වෙන සත්වයා කියන එක නෙවෙයි නේද ස්වාමීන්
වහන්සේ නෑ 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 සත්ත කියලා ඒක මම හිතන්නේ මේ පාලි එන වචනයක් නෙවෙයි මහත්මයා. එතෙන්දි සත් කියලා කියන්නේ පාලි වචනයක් සත් කියලා යෙදෙන්නේ නැහැ. ඒක සංස්කෘතයේ තමයි සංස්කෘත භාෂාවේ තමයි යෙදෙන සත් කියන වචනේ.
සමටමසල ස්වාමීන් වහන්සේ එතකොට තමයි යෙදෙන තැන්වල එතන අර එතන භාෂාව භාවිතා ගන්න එක්කෙනා එදපු විදිය වෙන්නේ නැති සක්කාය වෙනුවට සක්කාය කියලා එදපු එක.
පාලියේ දැන් නෑ මහත්මයා ඇත්තටම දැන් පෙළේ දැන් අපි කලින් මතක් කරා වගේ මේ පෙළ දහමේ කියන්නේ පාලියේ මාගදී මේ සක්කාය කියලා ඉදෙන්නේ නැහැ. අර ඔබතුමා කලින් මතක් කරා වගේම මේ අතන පරිවර්තන වලදී වෙන්නට ඕන ඔය මේ සක්කාය දෘෂ්ටිය වගේ අර ඒ වගේ නම් යොදන්න තියෙන්නේ.
පැහැදිලි ස්වාමීනා
තිරුවන් සරණයි.
තෙරුවන්
සරණයි ස්වාමීන් වහන්ස, මේ රාහුල සංගීතයේ අර චක්කු සූත්‍රය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්ස අහන්නේ, දැන් මේකේ ස්වාමීන් වහන්ස මේ තථාගතයන් වහන්ස රාහුල ස්වාමීන් වහන්සේට අහනවනේ ඇස නිට්ටියද අනිට්ටියද එහෙම කියලා අහලා, යමක් අනිත්‍ය නම් දුකද සැපද කියලා අහලා, ඒක පෙර ඒක මගේ මම වෙමි මගේ ආත්මය ගැනීම සුදුසු නෑ කියලා එහෙම හිතලා ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්ස, මේ එතකොට මේ මේ ඇසෙන් කලකිරෙයි කියලා, කලකිරුනේ නොඇලේ නොඇලීමෙන් ක්ලේශයන්ගේ මිදෙයි. ඒක ස්වාමීන් වහන්ස ඒක එන්න පරියාය කොහොමද? අනිත් එක මේ ඒක අහනවා මේ ක්ලේශයන්ගේ මිදුනේ යන ඥානය උපදී කියන්නේ, ඒ කියන්නේ ස්වාමීන් වහන්ස ඒ කියන්නේ සෝවාන් වගේ ඥානයක්ද?
ඔබතුමා කියනවා චක්කු සූත්‍රයේ රාහුල සංගීතයේ තියෙන තැනත් එක්ක නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි.
ආ හොඳයි. ඒවම් පස්සං රාහුල මිසේ දකිද්දි, රාහුල මේ ඒවම් පස්සං කියන්නේ මිසේ දකිද්දි. දකින්න ඇතරම මචතින් හොත් මනසින් නෙමෙයි මහත්මේ නොනින්නේ. සුතවා ආර්ය ශාවකෝ, ඔන්න සුතවත් ආර්ය ශාවකයා. එහෙනම් ඒක සුතවා කියනවත් එකම මගේ දැකීමක් කියන තරනේ, බාහිරින් සුතවත් බව ඉන්න ඕනනේ සුතවා ආර්ය ශාවකෝ. ආර්ය ශාවකයා චක්කුස් මිම්පි නිබ්බින්දති. චක්කුස් මිම්පි කියලා කියන්නේ ඇස කෙරෙහි, ඇස නෙවෙයි ඇස කෙරෙහි නිබ්බින්දති. කලකිරේ කියලා කිව්වොතින් අර තියෙන හැකට කලකිරීම යදෙනවා. ලැග නොගැනීම, නොලැග ගැනීම, ලැග ගැනීම ගැන කතා කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ තියෙන හැක ලැග ගන්නෙ නැහැ කියන එක නෙවෙයි, නොලැග ලැග ගැනීම නැතිකම එතනදි කතා කරන්නේ. දැන් ඔතන කලකිරේ කියලා දීලා තියෙනවා බොහෝ දුරට, අවබෝධයෙන් කලකිරේ කියලා සමහර කෙනෙක් කලකිරේ කිව්වොත් තියෙන හැකට කලකිරීම කියනවා. අවබෝධයෙන් කලකිරිය කියලා කිව්වොත්ින් ඒ අවබෝධයෙන් කියන වචනේ යොදන යථා භූතං කියන එක. ඒ යොදන්නත් බෑ. මෙතන අර නිබ්බින්දති කියලා කියන්නේ නිබ්බින්දති කියන වචනේ හැදිලා තියෙන්නේ අපේ සිංහලට ගත්තොත් ඕනේ, පාලියෙන් ගත්තත් නී විද කියන වචනේ. විද කියලා කියන්නේ අනුභව කරනවා, භුක්ති විඳිනවා, පවතිනවා කියන අර්ථය. නී කියන්නේ නැහැ, පැවැත්මක් නැති බවක්, පැවැත්මක් භුක්ති විඳීමකින් තොර බවක් එක්ක කතා කරන. මේ තියෙන දෙයක් භුක්ති විඳින්නේ නැහැ නෙවෙයි, භුක්ති විඳින්නේ නැහැ. අන්න ඇස කෙරෙහි එහෙම නැත්නම් ලැග ගන්නේ නැහැ කියන තැනත් එක කතා කරන්න වෙන්නේ. කලකිරේ කියන වචනේ නී විද කියන එක තමයි නිබ්බිද, නිබ්බිද. ඒක තමයි නිබ්බින් දති කියන ක්‍රියාපදයක් හැටියට හැදෙන්නේ. එතකොට එතනදී අර අනුභව කිරීමක් නැහැ, නැත්නම් පැවැත්මක් නැහැ කියන එක කියන්නේ නැහැ කියන්නේ මේ නිබ්බිද නැති වුණා හෝ අනාගතේ නැති වෙනවන්නේ නැහැ කියන තැනත් එක්ක. එහෙම නැත්නම් ලැග ගැනීමක් නැහැ කියන එක. ඇසක් තිබිලා ඒ ඇසේ ලැග ගන්න නැහැ නේ, ඇස කෙරෙහි කියලායි මෙතන තියෙන ලැග ගැනීම නැතිකම එක කතා කරන්නේ. එතකොට මෙතන එතන කතා කරන්නේ පටන් ගා ඒවම් පස්සන් රාහුලේනි මෙසේ දකිද්දි. අන්න බලන්න පස්සන් කියලා කියන්නේ නුවණින් දකිද්දි. මෙතන ප්‍රඥා ඇසෙන් දැකීමත් එක්ක අරිය සුතවාරියසාර වෙනම් මම දකිනවනේ සුතවත් බාහිරෙන් පරතෝ ഘോഷේ ඉන්නවනේ බුදුරජාණන් වහන්සේක දහම ඇහිමත් එක අරිය ශාවකෝ ආර්ය ශාවකේ යා. අන්න එහෙමයි පැත්සෝතම්පේ සෝතස්මින්පි නිබ්බින්දති, දානස්මින්පි නිබ්බින්දති, කායම්ස්මින්පි නිබ්බින්දති, මනස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරාජ්‍යති. එතකොට ලැග නොගන්නේ විරාජ්‍යති. විරාජ්‍යති කියන්නේ රාජ්‍යති කියන ගැට ගැහි විරාජ්‍යති ඇලීමෙන් තොර වෙයි. විරාගා විමුච්චති, නොයලෙන කල්ලි විමුච්චති. විමුච්චති කියන්නේ නිදහස් වෙනවා කියන එක. විමුක්තස්මින් විමුක්ත වෙන වෙලාවේ විමුක්ත මිති ඥානං හොතේ. මිදුනා කියලා නුවණක් හට ගන්නවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියන් කතං කරණියන් නාපරං ඉච්ඡත්තායති පජානාති. එතන මෙතන නුවණ කතා කරන මහත්මයා දුක පිරිසිඳ දකිද්දී සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධේ සාක්ෂාත් වෙනවා. ඒත් එක්කම අන්න මාර්ගයක් ගැනත් කියවෙනවානේ. එතන නිරෝධේ ඥානං කියලා කතා කරනවානේ. නිවීම නෙවෙයි නිරෝධේ ඥානං. අන්නේ නිරෝධේ ඥානං කියන තැනත් එක්ක තමයි මෙතනදී අනේ නිරෝධේ ඥානෙ වෙන මේකයි කියලා පෙන්වන්න බෑ. හැබැයි ලෝකයට කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ භාෂාත්මක අපිට කියලා දෙන තැනත් එක තමයි එතෙන්දී ලාල් මහත්මයා කතා කරන්නේ. අදහස ආවත් දන්නෙත් නෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේක අපි භාවනා කරන්න කමඨහනක් හැටියටද නැත්නම් අර ඔබ වහන්සේ සඳහන් කරේ මේක යෝනිසෝමනසිකාරය කිරීමට මේකේ මෙහි අදහසේ
මෙතන මහත්මයා මේ මෙතන පෙන්නලා තියෙන යෝනිසෝමනසිකාර කරන්න කියලා මම නෙමෙයිනේ මෙතන මේ ප්‍රතිඵලයෙන් පෙන්නලා තියෙන කීනා ජාති උස්තම් බ්‍රහ්මචරියන් කියන ප්‍රතිඵලය තමයි පෙන්නලා තියෙන්නේ. අනිත් එක මහත්මයා මේ ඇස්ස අර කියන්නේ අපි කල යුත්තේ මොකද්ද මේ මේ මේක මේක මෙහෙම මේක දකින්නේ මොකද්ද මේක දකින්නේ සුත වාරිය ශාවකෝනේ සුතවත් බවවත් එක්කනේ කතා කරන්නේ. එහෙනම් ආර්ය ශාවකේ වෙන්නේ කොහොමද සුතවත් වෙන්නේ කොහොමද අන්න ඒක අපි හොයන්න ඕන. මේකට ඇස මේ ඇස අනිත්‍යයි කියලා දැක්මක්නේ. අන්නේ දැක්මට අදාළව කළ යුත්ත තමයි දැක්මට අවශ්‍ය ආහාර සැපයීම. ඒ කියන්නේ ප්‍රඥාවින්නේ මේක දකින්න තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන කාරණේ තමයි මහත්මයා ප්‍රඥාව ඇති කරගන්න අවශ්‍ය ආහාර දෙීම. අන්න පඤ්ඤාය ආහාර දෙක තමයි සුසුසා පරිපුඥා කියන එක. ඇසීමට අනුරූප විමසීම යෝනිසෝමනසිකාරයේ වෙන්න යෝනිසෝමනසිකාරයේ වෙනව නම් ඉතින් ප්‍රඥාව උදා වෙනවනේ. මේ යෝනිසෝමනසිකාරයේ තනියෙන් කතා කරන්න බෑ. තනියෙන් කතා කරන්න වෙන්නේ යෝනි කියලා කියන්නේ ප්‍රබවස්ථානයනේ. හටගත් තැනට අනුවම මෙනෙහි කිරීම ගැන තමයි මෙතන කතා කරන්නේ. එහෙනම් එතනට යන්න නම් බුද්ධ වචනේ ලෙසම අපිට විශ්වාසයෙන් ඉගෙන ගන්න වෙනවා. ඒ අර ඉගෙන ගනිද්දි තමයි නිදානය, පද ව්‍යංජන, පරයය අර ඒවත් එක්ක ඉගෙන ගන්න වෙන්නේ. ඒ ඉගෙන ගන්න වෙන්නේම මම මැදිහත් වෙලා කරන්න ගියපු තැනම මම මැදිහත් වෙලා කරන කටයුත්තක්මයි කතා කරන්න වෙන්නේ. අන්න එතනද තමයි නැමීමේ කෘත්‍ය කියන දෙය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන. එහෙම නැත්තම් අපි මැදිහත් වෙලා මොනතරම් දේ කරන්න ගියොත් ඒක අර අත්තාමේති තමා මැදිහත් වෙලා කරන කටයුත්තක් කියන තැනට යනවාමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
හරි, තෙරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න, නැත්නම් රැගෝ වෙලා තියෙන නිසා අපිට අවසන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් එවනා කාටවත් ප්‍රශ්නයක් නැතිව වගේ පේන්නේ. අපි එවනා අවසන් කරමු නේද ස්වාමීන් වහන්සේ?
හොඳයි නේද?
හොඳයි. එහෙනම් අදත් අපිට ඉතාම වටිනා ධර්ම කරුණු පැහැදිලි කර දීමෙන් අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. අපේ තනමල්ලිල ඥාන විමල ස්වාමීන් වහන්සේ විශාල වෙහෙසක් අරගෙන මේ කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි දේශනාවල් වලට සවන් දීලා මේ ධර්ම කරුණු අවබෝධ කරගෙන අපි තුළ යම්කිසි චිත්ත ප්‍රීතියක් ඇති කරගත්තා නම් සහ යම් ධර්ම අවබෝධයක් ලබා ගත්තා නම් ඒ තුළින් ජනිත වූ කුසල් අපේ ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායන වහන්සේලා ආචාර්යන් වහන්සේලාට මේ වගේ කල්යාණ මිත්‍රයෙක් අපිට ලබා දීම පිළිබඳව අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපි ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී චිර ජීවනයේ වගේම මේ ධර්ම දානයේ කටයුතු සතුටවත් කරගෙන යාමේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම අවසානයේ නිර්වාණ අවබෝධය සඳහාම මේ උපනිෂ්ඨයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවේ මූලිකත්වය ආරගෙන කටයුතු කරන ආචාර්ය රවි කුක්කගේ මහතා අද සම්බන්ධ වුණේ නැතත් එතුමා තමයි මේකට මූලිකත්ව ප්‍රධානත්වය ගන්නෙ. ඒ අපි එතුමාටත් මේ කරගත් අවුසල් අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසානයේ නිර්වාණ අවබෝධ සඳහා මේ කුසල් උපනිශ්‍රේය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වූ ප්‍රශ්න ඇසූ සක්‍රීයව සහභාගී වූ සෑම දෙනාටමත් පුණ්‍ය අනුමෝදනා කරමින් මම ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙනවා. මේ සාකච්ඡාව අවසන් කරන්න අවසන් කරන ලෙස තිරුවන් සරණයි.
හොඳයි, තිරුවන් සරණයි. එතරම් පුංචි මේ මගේ ඇරීමක් වෙනවා දිනවා. එතරම් මමත් දැනුයි මේ කියන්නේ මේ කාර්යය දැක්කේ ලාල් ආනන්ද මහත්මිය ප්‍රශ්නයක් අහලා තිබුණා. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨානය පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. මේ මේ චැට් එකේ ප්‍රශ්නයක් දාලා තිබුණා ආකාරය පිළිබඳව සඳහන් කරන්න කියලා. අපි ඉතින් අපි ඉස්සරහ දවසකදී එතුමාට අවස්ථාව දෙමු. සුනන්ද මහත්මයායි ප්‍රශ්නෙට අවස්ථාව දෙන්න කටයුතු කරමු. විශේෂයෙන්ම එතුමා ඒ ප්‍රශ්නය අහලා තියෙන හැටි හරිම ලස්සනයි කියන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කළේ කොහොමද කියන තැනත් එක තමයි අහලා තිබුණේ. නිසා අපි ඊළඟ දවසකදී එතුමන්ට ඒ අවස්ථාව සනස්සල දෙමු. ඒ ගැනත් මේ අවධානය යොමු කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. ඉතින් විශේෂයෙන්ම මමත් ගොඩාක් සතුටු වෙනවා මේ අවස්ථාව ලබා කියන අවස්ථාවක් හැටියට ලැබෙනවන්ට. මොකද මේ කටයුතු තුළින් මේ අපගේ දහම් දැනුම සහ මේ වර්ධනය කරගන්න අවස්ථාව සැකසෙන ධර්ම සාකච්ඡාව කියන දේ කළ යුතු දෙයක්. ඒක මංගල කාරණයක් හැටියට සඳහන් වෙනවා. ඉතින් අර විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න ඕන දේ තමයි ඉතින් අපි සමහර විටක ඔබට යම් කිසි ප්‍රශ්නයකුත් ඇති. මොකද මේ කවදාවත් මේ මේ පැහැදිලි කරන දෙයකින් මේ මොකද හරි උත්තරයක් හම්බ වෙන්නේ නැහනේ. මේ මට අද තාම පුදුම කාරණේ තමයි මේ ඇයි මේ කියන්නේ මේකට මොකක් හරි උත්තරයක් මේ ලැබෙන්නේ අහන කෙනෙකුට. මෙන්න මේක තමයි මෙහෙමයි කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ විදිහටවත් මේ පිරිස සම්බන්ධ වෙන එක හරි පුදුම සහගතයි. මේ මොකද එහෙම ලැබෙනවා නම් ඈතරවීමක් කියන කතා කරන්න බෑනේ පින්නතුනේ ඇත්තටම. එහෙනම් මොනවා හරි උත්තරයක් හරි දෙයක් හරි වැරදි දෙයක් හරි හම්බ වෙනවා නම් ඒ කාටවත් නෙවෙයි හම්බ වෙන්නේ මටයි හම්බ වෙන්නේ. වැරදි උත්තරයක් හම්බුණත් හම්බ වෙන්නේ මට. ඊට පස්සේ හරි උත්තරයක් හම්බ වුණත් හම්බ වෙන්නේ ඒකත් මට. එහෙනම් මම කියලා කියන්නේම වැරදියට ගත්ත ගැනීමක් නම් තමා කියලා එහෙම නැත්නම් වෙත්තට ඇදලා ගැනීමක් කියනවා නම් එතන තියෙන්නේම මේ පැත්තට ඇදලා ගැනීමක් එක්කනේ. ඇත්තටම කතා කරන්නේ හරි දෙයක් වේවා වැරදි දෙයක් වේවා මේ එහෙනම් තමා කියලා ගැනීමම වැරද්දක් නම් ඒකට තමන්ට හරි දෙය හම්බුණත් වැරදි දෙය හම්බුණත් තමන්ට නම් තමා කියලා යොදන අත්ත කියලා යොදන තැනම වැරදි නම් ඉතින් අපිට මොනවද ලැබෙන්නේ නේද? ඉතින් අර ඒ නිසා මේ අර බුදුරජාණන් වහන්සේගේ ඉලක්කේ ඒකාන්ත නිබ්බිදාය එදාගය නිරෝධාය නේ බෝධාය මේ නිවීම පිණිසමනේ. ඉතින් නිවෙනවා කියන තැනදී මොනවද අපිට හම් වෙන්න තියෙන්නේ? අපිට හැම හම් වෙන දෙයක් නැහැ. අපිට ගොඩාදුරට හරි මොකද්ද මේ හරි උත්තරේ? මොකද්ද හරි උත්තරේ? හරි කියලා හම් වෙනවා නම් ඒක ආයි කාටවත් නෑ. ඒක ආයි හම් වෙන්නේ මට. ඉතින් එතනම මම ඉන්නවා. එහෙනම් ඉන්න මම වැරදි කියලා අන්න සාස්වතයෙන් උච්චේදයකට යෑමකට තමයි යැවෙන්නේ නේද? ඉතින් අර එහෙම වෙන්නේ නැතුව එතනදී එහෙම උත්තරයක් ලැබෙනවා නම් කොහෙන් හරි ආයි ඒක අර බුදුරජාණන් වහන්සේගේ ඔය සංකස්සන සූත්‍රය වගේ සූත්‍ර වැරදි. ප්‍රමාණ වෙලා අපිට ඒක අපිට ප්‍රමාණ වෙලා, එහෙනම් ඒ ප්‍රමාණ වෙනවා කියලා කියන්නේ බුද්ධ වචනේ නෙවෙයි, අපිට අපිට ආවෙනික අපි හිතා ගැනීමක් බවට පත් වෙනවා නේද? අන්න ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සිහිපත් කරමින්ම විශේෂයෙන්ම ඇත්තටම අපගේ පැවිදි ජීවිතේ පවාර්ථවත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නම කියන අවසරයි. පූජනීය අලව්වේ අනුමෝදස්ස ස්වාමීන් වහන්සේ එනිසා නිරතුරුව දෙන ගුරුහරුකම් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ උත්තමයන් වහන්සේට නිදුක් නිරෝධ සුවය ප්‍රාර්ථනා කරමින් මේ සඳහා සම්බන්ධ වන දායක වන පින්වත් හැමෝම දෙනාටම නිදුක් නිරෝධ සුවය යහපත ධර්මාබෝධය ප්‍රාර්ථනා කරමින් ලෝක සාසනයේ සුරක්ෂිත දෙවියන්ටත් පින්වත් ඔබ නමින් මිය පරලොවට යන සියලුම ඥාතීන්ටත් පින්පත් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්ම වෙතම මූලික බුද්ධ වචනයේ වෙතම අපේ අවධානය යොමු කරලා අප සියලු දෙනාටම උතුම් සැනසීම පිණිස නිවනින් නිවීම පිණිසම මේ පුණ්‍ය ධර්මතාවයන් හේතු උපනිශ්‍රය වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරගන්නවා. සියලු දෙනාට කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පින් සිදු වේවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි සාදු.
තෙරුවන් සරණයි.
Thank you.